හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මූලික කරගෙන හෝ තමන්ගේ වඩන භාවනා පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් නැගන්න තියෙනවා නම් ඉසදා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බන්දුචිව මහතාගේ ධර්ම ගැටළු ඉදිරිපත්.
ආසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ දැන් අද මේ දේශනාව ගැන දේශනාවේ මුලදීම පටන් ගන්නකොට මේ පසුතලයේ ඔබ වහන්සේ පැහැදිලි කරනකොට දැන් මේකේ අටුවාචාර්ය වහන්සේලා ගේ මේක ගැන කරලා තියෙන ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ නිසා වෙන්න ඇති කියලා. ඒ කියන්නේ සුසීම ස්වාමීන් වහන්සේ එතකොට ඒ පැවිද්ද අතහැරලා යාවි කියන එක අටුවාචාර්ය වහන්සේලා ඒක බුදුන් වහන්සේගේ අදහසක් හැටියට
තමයි කියන්නේ. ඔව්
ඒක කරලා තියෙන එක ඒක අපිට ටිකක් සාධාරණද කියලා පොඩි සැකයක් එනවනේ. බුදුන් වහන්සේට බුද්ධ ඥාණයෙන් උන්වහන්සේ අනිවාර්යයෙන්ම මේ ධර්මය අවබෝධ කරගෙන සාසනයේ ඉන්න පුළුවන් කියන උන්වහන්සේ
දකින්නවා. ඔව් දකින්න ඇති.
ඔව් දකින්න ඇති. නමුත් අර වගේ අදහසක් ඉදිරිපත් කිරීම
ඒක හරි. දැන් ඒ කියන්නේ කොහොමවත් ඉතින් අටුවාචාර්යයන් වහන්සේ එහෙම උපකල්පන ඉදිරිපත් කරනවා. මෙන්න මේක හින්දා වෙන්න ඇති බුදුරජාන් වහන්සේ කාලයක් තියන්න තුරු ඍජුව මහාන කරන්න කියලා කිව්වේ කියලා ඉතින් එහෙම අදහස් අටුවාචාර්යයන් වහන්සේ මත ප්‍රකාශ කිරීම කළා තියෙනවා. ඉතින් ඒක ඕන කෙනෙකුට ඒක එක විදිහට කියන්න පුළුවන්. හරියටම ඉතින් දන්නේ නැහැනේ බුදුහාඳුරෝ ඇයි ඍජුවම එහෙනම් ආනන්ද ගිහිලා මේ ආව පැවිදි කරන්න කියලා කිව්වේ නේද? නම් සාධාරණ මතයක් තමයි කියන්නේ. මොකද මේ සුසීමෙන්නේ ඉක්මනටම මේක අරන් යන්නනේ. ඒ ආව ටිකක් ඉතින් මේ විදිහ වටේ යවුවොත් එහෙම මිනිස්සයාට වැඩේ කරගන්න බැරි වෙනවා නම් තියාට හිතෙනවා මේක එහෙම ලේසියෙන් ගන්න බෑ. මේ ධර්මයේ හොරකම් කරන එක ලේසි නැහැ. ඉතින් මේ වැඩේ අතල්ලා දාන්න වෙනවා කියලා ඉතින් එයා එක්ක අතල්ලා දාලා යන්නත් පුළුවන්. ඉතින් අටුවාචාර්යින් වහන්සේ නිසායි කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. දැන් මේ හොරකම් කරන්න ආපු කෙනා ටක් ගාලා ඒක හම්බ වුණා. මේ හොරකම් කරන්න අවස්ථාව දුන්නොත් තමයි එයා සතුටු. දැන් තමයි යාට දැන් අවස්ථාව තියෙන. යා ඉතින් ධර්මයේ ඉගෙන ගන්නවා. මොකද දැනගැනීමේ උවමනාව තියෙනවානේ. පුළුවන් තරම් මේක හදාරගෙන මතක තියාගෙන වගුගත කරගෙන යා ගිහිල්ලා අනිත් අයට විකුණන්නනේ දැන් උවමනාව. ඉතින් ඒකට බුදුහාඳුරුත් නිකන් අර පොඩි සපෝට් එකක් දෙනවා ඉතින්. හැබැයි දන්නවා පොඩ පොඩ මේකේ කටයුතු කරද්දී අනිවාර්යෙන්ම මොලේ පෑදෙන්න ගන්නවා. ඉතින් ඒකයි මේකේ එකතකින් තියෙන විශේෂත්වය. දැන් ඔය දැන් ඉස්සර ලංකාවේ විදේශිකයන් වාසය කරද්දී විශේෂයෙන්ම ඔය මේ ඉංග්‍රීසින්ට යටත්ව තිබිච්ච කාලෙදී ඉතින් ඒගොල්ලොත් බලන්නේ ඔය කතාව තමයි. මේ මොකද්ද මේ මිනිස්සු අනුගමනය කරන දහම? මොකද්ද මේකේ තියෙන හරය? ඉතින් මේක අවඥාවට ලක් කරන්න තමයි මේගොල්ලෝ ඉගෙන ගන්න. දැන් ඒගොල්ලෝ ප්‍රචාරය කරන වෙන ධර්මයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඒක ඉස්මතු කරන්න. ඉතින් එතකොට ඒක ඉස්මතු කිරීම සඳහා මේකේ තියෙන දුර්වලතෙන් දැනගන්න තමයි ඒගොල්ලෝ මේක මේ පරිහරණය කරන්නේ. එතකොට මේක ගැන හොයන්නත් ඕනේනේ නේද? අපි මේක හොඳයි හොඳයි මේක උතුම් කියාගෙන ඉඳලා වැඩන්නේ. අපි මේක නිය මතු පිටින් දන්න ප්‍රශ්න දෙයක් නේ. එහෙනම් මේක උතුම් බව, මේක තියෙන හරය, මේක තියෙන ගැඹුර හොඳට කෙනෙකුට අවබෝධ වෙන නම් මේක හරලා අවශ්‍යල බලන්න ඕනේ. ඒක නෑ, ඒකනේ බුදුහාඳුරෝ කියන්නේ. තථාගතස්ස දේශිතේ ධම්ම විනේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. මහණෙනි මේ ධර්ම විනය, තථාගතයන් වහන්සේගේ ධර්ම විනය හොඳට බබලන්න ගන්න මේක විමසීම තුළ, මේක විවෘතව තිබීම තුළ, එහෙම නැත්නම් මේක සංගවලා වහලා තිබීම තුළ නෙමෙයි. ඒකමයි මේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය. ඒ නිසා අපි මේ ධර්මය කොයිතරම් කතා කළත්, කොයිතරම් ගැඹුරකට මේ කතා කළත් ඒ සඳහා ඒ තුලින් ධහම බබලෙනවා මිසක් ධහමේ තියෙන ගැඹිරත්වය, ඒක තියෙන සුවිශේෂත්වය, ඒක තියෙන උත්තරීතර භාවය මතුවෙනවා මිසක් මේකට කිසි හානියක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක පුළුවන් තරම් මතු කිරීම එකතකින් වටිනවා. ඉතින් මේ මතු කරන්න නම් එකතකින් මතු කිරීම, අනිත් පැත්තෙන් මේක සොයා බැලීම. ඒතොර මේ ਵਿਚාරකයා තුල, අහන්නා තුල, විමසන්නා තුල එනම් හැකියාවක් තියෙනවනේ මේක තාටිය හාරලා අවසලා බලන්න, තාටියක් විමසලා බලන්න, කරලා බලන්න මේ කියන දේවල් ඇත්තද කියලා කරලා බලන්න. ඉතින් එතකොට සුසීම ස්වාමින්වහන්සේට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. ආපු දවසේම ඉතින් මාන කළා දැම්මා. ඉතින් උන්වහන්සේට දැන් හරි සතුටුයි. දැන් මට ටක් ගාලා මේක හොයා ගන්න පුළුවන්. මේකෙන් ඔක්කොම ටික අල්ල ගන්න පුළුවන්. ඉතින් දඩ ඉක්මන්ට ධර්ම විනී කටයුතු කරනවා. මොකද ඉක්මන්ට අරන් යන්න ඕනේ, නැත්නම් වෙලාව නාස්ති වෙනවානේ. යන්නනේ ආවේ නේද?
එතකොට ස්වාමීන් වහන්සේ ඊළඟට දැන් ප්‍රඥා විමුක්ත ස්වභාවය ඇත්තටම ඉන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රියන් හරහා එන දැනුම භාවිතා කරලානේ ඒ අවබෝධය ලබා ගන්න.
මට තේරුන්නේ නැහැ. ඒ කිව්වේ?
දැන් ප්‍රඥා විමුක්ත ස්වභාවයට යන අය කියන්නේ රහතන් වහන්සේලා දැන් ධ්‍යාන හෝ සමතය උපයෝගී කරගන්නේ නැතුවනේ මේ භාවනා කරන්නේ.
හරි. ඔව්.
එතකොට මට එතනදී දැන් සැකයක් ආවා. දැන් ඇත්තටම ධ්‍යාන උපයෝගී කරගෙන ධ්‍යාන ඇසුරු කරමින් භාවනා කරනකොට ඇත්තටම ඒක උපාදාන කරගෙන ගිහිල්ලා ඒකේ අනිත්‍යතාවය දැකලා ඊළඟ මට්ටමට ගිහිල්ලා එහෙම එහෙමනේ දැන් ඉදිරියට වැඩිගෙන යන්නේ.
ඔව් ඒක තමයි. ඒක තමයි. දැන් උපාදාන කරගෙන කියන වචනය ගැලපෙනවද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක ධ්‍යාන වඩන්න වෙනවා. හැබැයි උපාදානය අතහැරලා ඒකෙන් ඉවත් වෙලා ඒකම සම්මර්ෂණය කරන්න ඒකෙම තියෙන ස්වභාවය දැක ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඒකනේ අපි අර ගිය පාර සූත්‍රවලදී කතා කරේ නේද? මාළුන්කිපුත සූත්‍රයේදී. ඒ ධ්‍යානය ඇසුරු කරද්දී හටගන්නා යම් වේදනා ස්වභාවයක්, රූප ස්වභාවයක්, සංඥා ස්වභාවයක්, සංස්කාර විඥාන ස්වභාවයන් තිබුණාද? අනේ ඒවම විපස්සනාවට නගනවා.
එතකොට සමහරවිට ඒ තුළින් සිත තුළ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය වැටුණාට එතකොට ඒක ඉන්ද්‍රියන් වලට ආපහු දාගන්න එක එහෙම පුළුවන්ද කියලා නිකන්
නෑ නෑ මේ ඉන්ද්‍රියම්ම තමයි වැඩෙන්නේ. ආයි ඉන්ද්‍රියන් වලට දාගන්නවා කියලා දෙයක් නෑ. මේවා දැනගෙන මේවා තේරුම්ගෙන මේ කටයුතු කිරීම මේ විපස්සනාවම ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න හේතු වෙනවා. දැන් අපි හිතමු ප්‍රඥා ඉන්ද්‍රිය. ඉතින් මේවා හොඳට විමර්ශනය කිරීම තුළනේ ප්‍රඥාව වැඩෙන්නේ. ඒතර මේක වෙන්වෙන් වශයෙන් දැනගන්න වෙන්වෙන් වශයෙන් මේක දැනගන්න නම් සමාධියක් අවශ්‍යයි. සතියක් අවශ්‍යයි. මේක වෙන්වෙන් වශයෙන් දැනගන්න නම් සතියක් අවශ්‍යයි. සමාධියක් අවශ්‍යයි. ඒතර මේක තව තව මේ තුල හැසිරෙන්න හැසිරෙන්න සතිය තව මුවහත් වෙනවා. සමාධිය මුවහත් වෙනවා. ප්‍රඥාව මුවහත් වෙනවා. ඒතර මේ ඉන්ද්‍රිය ධර්මයන් තව තව මුවහත් වීමක් වෙනවා.
එතන තේ සබුනස් මම ඉන්ද්‍රියන් කියලා අදහස් කළේ මේ කාය ඉන්ද්‍රිය ඇස කන ඒවා. මොකද දැන් ඒවා යටපත් කරගෙන කරපු දෙයක් නේ දැන් මේ සමුදවසල කරලා තියෙන්නේ. පූර්ව කැටියට
එහෙමත් කියන්න බෑ ඉතින්. තත් ඒක මුලදී නම් එහෙම කියන්න පුළුවන් ඇස් දෙක වහගෙනයි හිටියේ. නිශ්ශබ්ද තනකයි භාවනා කළේ. නමුත් පස්සේ පස්සේ එහෙම නෙමෙයි ඉතින්. ඇස් දෙක අරගෙන භාවනා කරන්නේ කන් අහ මේ ටිකක් ශබ්ද බද්ද සහිත තැනකත් එයා දැන් භාවනාව කරන්න පුළුවන්. ඇහුණට දැන් ලොකුවට ඒවත් එක්ක ප්‍රපංච කිරීමක් නැහැ. පෙනුණට ඒවත් එක්ක යෑමක් නැහැ. ඉතනත් විපස්සනාවක් තමයි කරන්නේ.
ඒ කියන්නේ අර ලබාගත්තු අත්දැකීම ඊට පස්සේ මේ ආයතන වල නියම ක්‍රියාකාරීත්වයේ තියෙද්දි පවත්වන්න පුළුවන්ද කියන එක
බලන්න වෙනවා.
ඉවර වෙලා ඒ තුලින් තමයි.
ඔය ඒකත් බලන්න වෙනවා. දැන් ඒකනේ දැන් ඔය ධම්මානුපස්සනාවේදී මතක කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ විවිධ ආයතන තියෙනවා. රූප ආයතනය නැත්නම් චක්ක ආයතනය, රූප ආයතනය තියෙනවා. මේ දෙක මුලිච්චු වුණාම සමාහයට සංයෝජනයක් හට ගන්න පුළුවන්. කෙලෙසයක් හට ගන්න පුළුවන්. ඒක ගැනත් එයා අවධානෙන් ඉන්නවා. ඒ වගේමයි අපි හිතමු සෝත ආයතනය, සද්ද ආයතනය තියෙනවා. ඒ කනට සද්දයක් ඇහුණාම සමාහයට ඔන්න රාගයක් ඇති වෙන්න පුළුවන්. ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. මුලාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් එයා ඇහැ ගහගෙන ඉන්නේ. සංයෝජන හට ගන්නවද? මේ ආයතන පරිහරණයේදී සිද්ධ වෙන්න පුළුවන් සංයෝජනයන්ගේ පහළවීම ගැන එක්තරාන්දමක අවදිමත් බවක්, විමසා බැලීමක්, සිහියෙන් ඉඳීමක් කළ යුතු වෙනවා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම හිතුවේ නිකන් ඒ පැත්තටම මට අදහසක් ආවේ දැන් අපි ප්‍රඥා විමුක්ත ස්වභාවයෙන් කෙලින්ම ආයතනත් එක්කම ගනුදෙනු කරමින් සිත විමුක්ත කරගන්නේ. අතනදී අර ඥාන ස්වභාවයන් ඇසුරු කරමින් යන නිසා කොහොමද ආයතන ඔස්සේ නිරෝධයක් දකින්නේ කියන එක ගැන මට පොඩි සැකයක් පහළ වුණා ඒකයි.
ඊළඟට අහම් ගැටලුව යෝෂිත ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මේ දැන් අද දේශනාවේ සඳහන් වුණු විදිහට ප්‍රඥාවෙන් විමුක්ත ස්වභාවයක් ගන්න ආර්යයන් වහන්සේ කෙනෙකුට දැන් ඒ දන්නකෝ සෝවාන් මාර්ග ඵලලාභී ආර්යයන් වහන්සේ කෙනෙකුට දැන් ඒකට හේතු ප්‍රඥාව වුණාට ඊට පස්සේ අර මේ සමාධි විමුක්ෂයන් මතු වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ඔව් එහෙමත් බැහැයි කියලා එහෙමනම් නීතියක් නැහැ. ඒකම කියන්නේ උමනාවක් තියෙනවා නම් යන්න හැකියාව නැත්තේත් නෑ ඉතින්. ඒ නිසා විපස්සනා පුබ්බංගම සමතයක් ගැනත් දේශනා කරලා තියෙනවා. ඉතින් එතනදී නම් විශේෂයෙන් අදහස් කරන්නේ ටිකක් විපස්සනාව වඩලා ඊට පස්සේ සමාධියත් එකතු කරගන්නා ගතිය. ඉතින් එතකොට යම්ස කෙනෙකුට හැඟෙනවා නම් දැන් විපස්සනා කාලයක් කරා මොනවාද මේ සමාධි? මොනවාද මේ ධ්‍යාන කියන්නේ? කියලා යාට පොඩ්ඩක් ඒක විමසා බැලීමක් කරන්න ඕන වෙලා ඒ බඳු සමාධියක් වඩනවා නම් එහෙම ඒකිට බාධාවකුත් නෑ ඉතින්. අර එකම දේ එයාගේ විපස්සනාවක් සැහැන වැඩිලා තියෙන නිසා අර සමහර විට ධානවලට දැන් කලින් වගේ මුලාවීමක් නැහැ. ලොකු තැනක් දෙන්නෙත් නැහැ. ඒවා මහා ලොකු දේවල් වශයෙන් සලකන්නෙත් නැහැ. ඒකට ලොල් වීමක් බොහෝ විට තියෙන එකකුත් නැහැ. මොකද එයා විපස්සනාවෙන් සැහැන නුවණක් අවබෝධයක් ලැබිලා තියෙන නිසා. ඒතර ධාන කියන එකට වඩා විපස්සනා නුවණකින් මතු කරගත්ත විපස්සනා ධානක් තියෙනවනේ. නේද? දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ සාමාන්‍යයෙන් සමත ධාන ගැන. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, ආකාසානං ඡායතනෙ ඔය විදිහට අපි මේ කතා කරන්නේ සමත ධාන. හැබැයි විපස්සනා යෝගාවචරයේකුත් ධාන අත්දැකීමක් ලැබෙනවා. ඒක තමයි විපස්සනා ධාන. ඒතර එතනත් විතක්ක ਵਿਚාර පිතිසුක එකක් ගතක් තියෙනවා. මේ මේ මතුවෙන අරමුණේ විවිධ අරමුණු වල මතුවෙන එතන එතනයි ඒ අරමුණේ ෂණික සමාධියක් වශයෙන් ඒ උපදවාගෙන යන විපස්සනා සමාධියක්. ඒ උපදවාගෙන යන විපස්සනා ධානයක්. ඒකේ මුහුකුරා යාමක්. ඒකේ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව, හතරවෙනි අවස්ථාව. වශයෙන් එයත් ධ්‍යාන මට්ටමක් දැන් පරිහරණය කරනවා. ඉතින් ඒ නිසා මේ විපස්සනා යෝගාවචරයේ සතුව කිසිම ධ්‍යාන මට්ටමක් නැහැ කියනවට වඩා විපස්සනා ධ්‍යාන මට්ටමක් තියෙනවා. හැබැයි මේ සමත ධ්‍යාන මට්ටමක් නැහැ. එහෙම කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම අදහස් කරේ විපස්සනා මට්ටමින් මාර්ගඵලයක් ලබා ගත්තට පස්සේ සමත පැත්තට යන්න හැකියාව වගේ.
ඔව් ඒක බෑ කියන්න බෑ. එහෙම බාධාවක් නැහැ. අර ඒකට කලින් තරම්, ඒ කියන්නේ දැන් හිතන්න පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක් ධ්‍යාන වලට දීපු වටිනාකම සහ මාර්ගඵල தත්වයකට පත් වෙච්ච ප්‍රඥාව මූලික කරගෙන මාර්ගඵල தත්වයකට පත් වෙච්ච තැනැත්තෙක් ඒ ධ්‍යාන වලට දෙන වටිනාකමත් අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් හැකියාව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හැකියාව නැත්තේ නැහැ. මොකද යාට ඉතින් බැරි නැහැනේ. කොහොමත් පහසුවෙන් කරගන්නත් පුළුවන්. මොකද මේවා ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒ නිසා කරගන්න බැරි බෑ කියලා නම් බෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තැලි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර අපි කතා කරන අනිශ්චිත ස්වභාවයේ සිත තියෙනකොට එතන පවතින විඥානේ යම් ආකාරයක අපටිත්තිත ස්වභාවයක් තියෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. අනිශ්චිතයි කියන්නේ කොහෙවත් මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ කියන එක. මොකක්වත් උපාදාන කරලා නැහැ කියන එක. ඒතකොට කොහෙවත් පිහිටලා තියෙන්නත් බෑ. නමුත් ඉතින් අර తాවකාලික බව තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. මොකද තාම රාග ద్వේෂ මෝහ තියෙන නිසා නවතත් ගිහිල්ලා කොහේ හරි පිහිටන්න ඉඩ තියෙනවා. తాවකාලිකව අනිශ්චිතයි. తాවකාලිකව උපාදාන වලින් තොරයි. తాවකාලිකව අපපතිත්‍ත්‍යයි. කොහෙවත් පිහිටලා නැහැ. ඉතින් ඒ වගේමයි හිත හරි පිරිසුදුයි. හිතේ මොකක්වත් නිරූපණයක් නැහැ. නාම රූප වල පැටලීමක් නැහැ. ඒ නිසාම විඥානය අනිදස්සනයි. හැබැයි තාම ඒකේ ප්‍රශස්ත මට්ටම නෙමෙයි. යට තාම කෙලස් තියෙනවා. අක්‍රීය මට්ටමේ, නිදිගත් මට්ටමේ කෙලස් තියෙනවා. ආශ්‍රව අනුසය ධර්මයන් තියෙනවා. ඒ නිසා නැවත මේක නිශ්චිත වෙන්න පුළුවන්. උපාදාන කරන්න ඉඩ තියෙනවා. පතිච්චිත වෙන්න පුළුවන්. හිත තුළ විවිධ නාම රූප මැවෙන්න, ඒක පැටලෙන්න ඉඩ තියෙනවා. අරහත්ත්වයේ මට්ටමේ තමයි ඉතින් පූර්ණ වශයෙන්ම අපපතිච්චිත අනිදස්සන මට්ටම වශයෙන් තේරුම් ගන්න තියෙන. හැබැයි විපස්සනා යෝගාවචරයේ විටින් විට ඒ தත්ත්වය අත්දකින්නවා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස. අවසාන ප්‍රශ්නය. ස්වාමීන් වහන්ස දැන් අපි ආනාපාන සතියක් වගේ වඩනකොට අර ආලෝක සංඥාවල් ඇති වෙනවනේ ස්වාමීන් වහන්ස. දැන් ඒ මම වැඩි එහෙම භාවනා කරන්න මට යෙදෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒ වුණාට මේ අර එන ආලෝක සංඥාව නම් හැමතිස්සෙම තියනවා වගේ ස්වභාවයක් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන්න නැති වෙලාවට.
හරි.
දැන් ඉතින් හැබැයි මොකක් හරි දෙයක ඇලිලා ගැලිලා වැඩ කරනවා නම් එහෙම පේන්නේ නැහැ.
හරි.
හැබැයි හිත එකඟ වෙන වෙලාවකම පුංචි තනකින් අර ආලෝක සංඥාව පේනවා.
ඔය ගැටලුවක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තුත ඔකට තමයි අපි සමාධි නිමිත්තක් කියන්නේ, ආනාපාන සති නිමිත්තක් කියන්නේ. ඒක ආනාපාන සතිය තුලින් හටගත්තට පස්සේ ඇතම් කෙනෙක්ගේ ඒක හොඳට රැඳිලා තියෙනවා. ඇතම් කෙනෙක්ගේ ඒක මූලික කරගෙන ඒකට සැලකිල්ලක් දක්වලා ඒක පරිහරණය කරේ නැත්නම් ඒක නිකන් මැකිලා යනවා. ඒක දුර්වලලා නොපෙනී යනවා. අහෝසි වෙනවා. නමුත් ඇතම් කෙනෙක්ගේ ඒක තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අවශ්‍ය නම් ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. ප්‍රයෝජනෙ කියන්නේ ධ්‍යාන තමයි. එහෙනම් අපිට විපස්සනා පොඩ්ඩක් පැත්තකින් තියලා හිතට අවශ්‍ය නම් ඔය තියෙන සංඥාව ආලෝක සංඥාවට මූලිකත්වයක් දීලා ඒක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ඒක මතු කරගෙන ඒක පාදක කරගෙන ඕනනම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යන්න පුළුවන්. ඉතින් තියෙන්නේ නැවත සමත මට්ටමක් ඉතින් අපි වඩන්නේ. හැබැයි ඉතින් මේ හැකියාව කෙනෙක් සතුව තියෙනවා. ඒකයි දෙපැත්තම යම් කෙනෙකුට මතු වෙනවා. ඕනනම් සමතේ ඔස්සේ ටිකක් යන්නත් පුළුවන්. මේ විපස්සනාවට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. විපස්සනාව හරහා තමයි යන්නේ. හැබැයි සමතේනුත් ඕන යන්න එයාට හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ටික තියෙනවා. මේකේ වැරද්දක් නැහැ. ඒක අපි නැති කරන්න අවශ්‍ය නැහැ ඉතින්. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුහාඳුරෝ අර සූත්‍රයක් එනවා මේ ඒකට කියනවා බිකුණු පස්සේ සූත්‍රය කියලා. ඉතින් ඒකද එහෙම දේශනා කරන අය පනිදාය භාවනා අපනිදාය භාවනා කියලා. ඉතින් අම්මව ස්ථාවකදී විපස්සනාවක් වඩන්න දිගටම කටයුතු කරාම හිතේ යම්පමණක නිකන් වියලි ගතියක් එපා වෙච්ච ගතියක් එනවා නම් බුදුහාඳුර කියනවා දැන් පොඩ්ඩක් ගිහිල්ලා කමක් නැහැ අර නිමිති සහිත භාවනාවක් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ සමත භාවනාවක් වඩන්න කියලා කියනවා. හිත පොඩ්ඩක් ආයෙ නිකන් කුල්පත් කරගන්න, සතුටු කරගන්න, හිතට පොඩ්ඩක් මේ ඒ ප්‍රීතිමත් ගතියක් ඇති කරගන්න විපස්සනා පොඩ්ඩක් නවත්තලා සමතයක් වඩන්න කියනවා. ඊට පස්සේ ආයෙ එන්න කියනවා විපස්සනාවට.
එමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ආලෝක සංඥාව තියෙන තැන දැන් අපේ හිත දැන් අනිශ්චිතවමත් නෙමේ ස්වාමීන් වහන්සේ ටිකක් ඒ වගේ ස්වභාවයෙන් ඉන්නකොට ඒක ඒ විදිහටමයි තියෙන්නේ. හැබැයි ඒකට මම මුල් තැන දුන්නොත් ඒක තව ටිකක් බලන්න උත්සාහ කරා ඒක පැතිරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මගේ ගාවට තව තව ලං වෙනවා වගේ පැතිරෙනවා වගේ පේනවා.
හරි.
දැන් ඒ වගේමයි ස්වාමීන් වහන්සේ. හැබැයි මම ඒකට එච්චර උනන්දුවක් නැතෝ ඒක වැඩි අල්ල ගන්න යන්න නැතෝ හිටියොත් ඒකේ තියෙන විදිහටම තියෙනවා.
හරි. ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. දැන් හිතන්න ඕකට අපි පොඩ්ඩක් ප්‍රමුඛත්වය දීලා ඒක දිහා බොහොම මුරුදු විදිහට බලනවා. ඊට පස්සේ ආන්ට ඒක නිකන් අපේ ඇහැ ඉදිරියටම වගේ ඒවි. හොඳට ඒක align වේවි. ඊට පස්සේ ඒක නිහා නිකන් බොහොම සැහැල්ලුවෙන් බලාගෙන ඉඳීමක් පමණයි කරන්න තියෙන්නේ. මුරුදු විදිහට සැහැල්ලුවෙන් බලා සිටීමක් හොඳට ඒ ඉන්ද්‍රිය සමබර කිරීමක් කරමින් අපි වාසය කරද්දි ඔන්න ඒකට අපි ඇබ්සෝබ් වෙවි. ඒක තුළ ගිලේවි. ඒක තුළ බැහැ ගැනීමක් වෙවි. එතන තමයි ආර්පණා තත්ත්වයක් මතුවෙන්නේ. එතන තමයි හිත ධ්‍යාන ගත වෙන්නේ. ප්‍රථම ධ්‍යානය වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, හතර වෙන්න පුළුවන්. ඒක ධ්‍යාන අංග මත තීරණය වෙනවා. ඉතින් ඒ හැකියාව තමයි මෙයා තුළ තියෙන්නේ. අපිට පුළුවන් ඔන්න නිමිත්ත පාවිච්චි කරන්න මේ ප්‍රථම ධානාදී ඒ සමත ධානයකටපත් වෙන්න. හැබැයි ඉතින් ඇතම් කෙනෙකුට මේක තිබුණාට ඉතින් ඒගොල්ලෝ ඒක එච්චර ගණන් ගන්න ඊට වඩා වැදගත් නෙමේ. කෙලස් ටික කපා ගන්න එක. මොකද ඕවා තුල ඉන්න ගිහම වෙන ප්‍රශ්නේ තමයි. වෙන පාඩුව තමයි විපස්සනාව පැත්තෙන් අර ධානයේ බලය නිසා. නැත්නම් ධානයේ තියෙන ශක්තිය නිසා කෙලස් ටික යටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් කාලයකට රාගයක් එන්නේ නැහැ. කාලයකට ද්වේෂයක් එන්නේ නැහැ. හිත හොඳට නිකන් තියෙනවා stable විදිහට ශක්ති පම්පන්නව. ඒකට කෙලස් එන්නේ නැහැ. හැබැයි තියෙන එක එක පැත්තකින් යෝගාචරයට පාඩුවක්. ඒක කෙලස් කැපිලා නෙමෙයි මේ. කෙලස් සමාධියෙන් යටපත් වෙලා. නුවණින් දැකලා ඉවත් වෙලා නෙමෙයි. මේ සමාධිය නිසා ඒක නිකන් මුල් එකට ගිහිල්ලා. සමාධිය දුර්වල වෙනකොට හැබැයි ඕක ආයි මතුවෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා මේ විපස්සනා යෝගාවචරය මේක පරිස්සමෙන් පරිහරණය කරනවා. ඕන්ට වඩා ඒක ඇසුරු කරන්න යන්නේ නැහැ. පැය ගණන් ඒවැ ඉන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා මේක පාඩුයි වැඩේ. පැය ගණන් මේවා තුල ඉන්න ගියාම කෙලස් පලාතක ඉන්නේ නැහැ. කෙලස් ටික සෑහෙන ඈතකට යනවා. හැබැයි ඉන්නවා කට්ටිය නැත්තේ නැහැ. එයා ඒ අවධානම දන්නවා. ඒ නිසා එයා වැඩි සමාධිය ඇසුරු කරන්නේ නැහැ. එයා අවශ්‍ය වුණොත් ඉතින් පොඩ්ඩක් ඇසුරු කරනවා. හිතේ මත වැදගත් තැනක් මූනිකත්වයක් දෙනවා කෙලස් හඳුනා ගැනීමට. ඒ තැන හොඳට නුවණ යෙදීමට. විපස්සනා නුවණ තව තව මුවහත් කර ගැනීමට. එතනින් තමයි කපායන කපායන කෙලස් දුර්වල කරගෙන දුර්වල කරගෙන ඉදිරියට යන්නේ. ඒ නිසා මේ අවස්ථාව නුවණින් පරිහරණය කරන්නයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අනේ සමාවෙන්න ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ ටික දිග වැඩි. තව පොඩ්ඩකට එකතු කරගන්න ඕමනයි ස්වාමීන් වහන්ස. දැන් මේ ආලෝක එහෙම හිටියට දැන් මෙතනින්ම තමයි ස්වාමීන් වහන්ස අර මං කලිනුත් සඳහන් කළා තියෙනවා අර කූඹි ගොල වගේ නිකන් කැඩි 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 වගේ පෙනෙන ස්වභාවය, ඒ කියන්නේ ඒ හරියෙන් මගේ පටන් ගන්නවා නිකන් නලියන ස්වභාවයක් වගේ ස්වාමීන් වහන්සේ නිමිත්තෙන්. ඊට පස්සේ ඒ එතකොට ඒ ස්වභාවයෙන් ඒ නිමිත්තෙන් හිත මිදින අවකාශයට තමයි ඊට පස්සේ අවධානය, ඒ කියන්නේ සිහිය තියෙන්නේ. ඒකත් ස්වාමීන් වහන්සේ අර ආලෝක සංඥාම වගේ ඒකට ටිකක් වැඩියෙන් අරමුණු කරපුවාම ඒ අර අවකාශයේ දැනෙන පොඩි පොඩි නිකන් අංශු කියනත් බැහැ ස්වාමීන් වහන්සේ, නිකන් පොන්චි ඒක කියන්න හරි අමාරුයි ස්වාමීන් වහන්සේ, නිකන් චලන වගේ පොඩි, හැබැයි විසිරිලා තියෙන්නේ. බිත්ති ඊට තදට ළඟ කූඹි ගුල වගේ පේනවා. හැබැයි අවකාශයේ පින්නේ නිකන් අතරින් පතර තියෙන නිකන් පුංචි චලන වගේ අංශු කියලා හොයාගන්නත් බැරි තරම්. හැබැයි දැන් ඒක වුණත් ඒ හරියට වගේ ආවහම අර නිමිත්තෙන් මෙදෙනවා ස්වාමීන් වහන්සේ හිත.
හරි.
ඊට පස්සේ ඒ වගේ වෙලාවලට සමහර වෙලාවට දැන් අර අරමුණු කරන වස්තුව මොහොතකට පෙනෙන්නේ නැතුව යනවා. හිතන්නකෝ දැන් මම ෆෑන් එකක එක තට්ටක් දිහා බලන් ඉන්නවා කියලා.
ඔව්.
ඒ වෙලාවට ඒ බලන් ඉන්න ෆෑන් එකේ තට්ට විතරක් පේන්නේ නැතුව යනවා.
අහහ.
ඊතුරු තට්ටු පේනවා. හැබැයි ඒකට ඇලිලා නැහැ. ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. හැබැයි අර අරුමුණු කරන ඒ කොටස විතරක් පේන්නේ නැතුව යනවා. මම මේ දේශනාවට සම්බන්ධයිද මේන එක්ස්පීරියන්ස් එක කියලා ස්වාමීන් වහන්සේ දැන් අර කලින් බන්දජීව මහත්මයාත් ඇහුවේ ඔය වගේ නිකන් අපේ ආයතන හරහා මේවා දකින්න පුළුවන්ද කියන එක.
ඔව්, දැන් මෙතනද නම් අපි සාමාන්‍යයෙන් ඔය නිමිති, يعني දැන් ඔය විශේෂ සමාධි නිමිති වගේ දේවල් ඒවා ලොකුවට විපස්සනාවට ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපි විපස්සනාවට ගන්නෙ මේ රූප, වේදනා, සංඥා. මේක සංඥාවක් තමයි. නමුත් සංඥාවල මේ වගේ දේවල් ලොකුවට අපි විපස්සනාවට ඉච්චරද ගාව ගන්න නැහැ. ඊට වඩා පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. ඉතින් මේක අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ මට්ටමේදී ඒක ඔස්සේ දිගට යනවා වෙනුවට ඒක අතහැරලා දාන එක. ඒ වෙනුවට හොඳට දැනෙන දෙයක්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක් පාදක කරගෙන නුවණ දියුණු කිරීම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඕනනම් ටිකක් ගැඹුරින් ගන්න පුළුවන්. අර අදත් අපි කතා කරේ සමාහිතං චිත්තං දිපජානාති, මහග්ගතං චිත්තං දිපජානාති. ඒකත් අර චිත්ත මට්ටමකට දාලා. සමාධි මට්ටම නෙමෙයි, සමාධි මට්ටම දකින්නවා මේකයිද චිත්ත මට්ටමක්. නැත්තම් මේකයිද දැන් ඔන්න හිත ඇසුරු කරනවා මේ සමාධියේ හින්දා සිත සමාධිමත් වෙලා තියෙන්නේ. සමාහිතං චිත්තං. දැන් හිත ඒක ඇසුරු කරන්නේ දැන් ඔන්න අසමාහිතං. දැන් ඒතර ඒ සමාධියක් දැන් හිතේ නැහැ. ඊට පස්සේ මහග්ගතං චිත්තං. අපි තුම මේක අස්සට ගියා. මේක තුලනේ හොඳට මහග්ගත වුණා. මේක හොඳට අසුරු කරනවා. ඒ නිසා හිත හොඳට නොසෙල්වි ඉස්සිලා උත්සන්න මට්ටමකට පත් වෙලා තියෙනවා. මහග්ගතං චිත්තං. උතර කාමාවචර මට්ටමේ මිදුණා. ඒකත් හැබැයි දකින්න ඕනේ. ඒ කියන්නේ ඒක අස්සේ හිර වෙලා ලොක් වෙලා ඉඳීම නෙමෙයි මේ බුදුහාඳුරු පෙන්වන්නේ. ඒ සමාධිය පවා සමාධියක් දැන් තියෙන්නේ. කියන්නේ ඒ දන්නා ගතිය, දන්නා කම, දන්නා අවබෝධය. දැන් හිතන්න අපි සම්පූර්ණයෙන්ම මේ හිතේ පහළ වෙච්ච දෙයක වහලෙබ්බවටපත් වෙලා ඒ තුලම හිර වෙලා ඒකම කල්පනා කර කර ඉඳන්දී අපි නිකන් අසරණයිනේ. අපි නිකන් වහල් භාවයක ඉන්නේ. අපිට කර කියා ගන්න දෙයක් නැහැ. යා කියන පදින නටනවා. ඊට පස්සේ අපි තවත් මට්ටමක් තියෙනවා. මේ හිතේ රාගයක් තියෙනවා. හැබැයි රාගයේ බව දන්නවා. ඒකට අපි උල්පන්දම් දීමක් නැහැ. ඒ රාගය ඇවිල්ලා යනවා. ඉතින් ඒක එයා දඟලනවා. ඉතින් අපි බලන් ඉන්නවා. ඒක තව මට්ටමක්. අන්න ඒ වගේමයි සමාධියත්. එතකොට හිත සමාධිගත වෙලා අපි සමාධිය තුල උච්ඡන්න වෙලා නිකන් අසරණ වෙලා ඒකටම ඕන දෙයක් කරගන්න දීලා අපි අතහැරලා දාලා. ඒ ගත කරන ගත කිරීම එක මට්ටමක්. හැබැයි සමාධියෙන් එළියට ඇවිල්ලා දැන් මේ හිත සමාධිමත් හිතක්. දැන් මේ සමාධිය උඩයට යෑම ටිකක් තියෙනවා මේ කියලා මේ එහෙම එහෙ දැන ගැනීම තව මට්ටමක්. ඔන්න එන්නේ දැන ගැනීම තමයි විපස්සනාදී වටින්නේ. මේ එහෙම කරගන්න පුළුවන් එක තමයි බුදුහාඳුරෝ මතක් කරන්නේ දැන් චිත්තානුපස්සනාදී. හිතන්න සමාහිතං චිත්තං සමාහිතං චිත්තං දිපජානාති මහග්ගතං චිත්තං දිපජානාති සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං විමුත්තං චිත්තං අවිමුත්තං චිත්තං මේ තියෙ ඔය ඔක්කොම ඇවිල්ලා මේ සෑහෙන ගැඹුරක සමාධියක් නම් තමයි. හැබැයි ඒකවත් විපස්සනාවට ලක් කරලා බලනවා. ඒකෙත් අඩියක් පස්සට අරන් බලනවා. ඒක කරගන්න පුළුවන් නම් ඒකේ වටිනකමකුත් තියෙනවා. ඒතර ඒක ලොල් වීමක් කෙසේවත් නැහැ. ඒක තුලින් නුවණක් උපදව ගන්න තමයි උත්සාහ කරන්නේ.
පශ්චිම භවිකයන් කියන්නේ කවුද ස්වාමීන් වහන්සේ?
සාමාන්‍යයෙන් නම් කියන්නේ මේ භවයේදීම රහත් වෙන අය කියලා අදහසක් තමයි මට තියෙන්නේ. මේ මාර්ගඵල මට්ටමමද නැත්නම් ඊටත් එහා කෙලින්ම සම්පූර්ණම ඉවරම වැඩේ ඉවරම කළා දාන රහත්ම වෙනවා මේ භවයේදී කියන ඒ ඉබ්බඳු තත්වයකින් ආපු අය කියලා අදහස තමයි සාමාන්‍යයෙන් කියන්නේ. පශ්චිම භවිකයෙක් කියන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ අයව පොඩි කාලේදී මේ ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන්ද? දැනගන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වලින් සමහර වෙලාවට අර හීනෙන් වගේ උඩට මේ අහසේ පාවෙනවා වගේ දැනෙනවා. ගැස්සිලා වගේ හැරෙන විදිය. ඒ වගේ අයද එහෙම පොඩි කාලේ එහෙම
නෑ. එහෙම නම් කියන්න අමාරුයි. නෑ ඒ වගේ දේවල් නම් කියන්නේ අමාරුයි. ඊට වඩා විශේෂයෙන් පෙන්වන්නේ දැන් හිතන්න දැන් ඔය උදාහරණයක් වශයෙන් පෙන්නනවා බුද්ධ කාලයේ හිටිය ඇතැම් පස්සේ අරහත්ත්වයටපත් වෙච්ච ඇතැම් සාමීන් වහන්සේලා يعني විවිධාකාර අනතුරුදායක මට්ටම් වලට මුල් කාලෙදී භාජන වෙන්න ගිහිල්ලා හැබැයි ඒත් ඒකෙන් ජීවිත හානියක් වෙන්නේ නැහැ. ජීවිතේ රැකිලා තියෙනවා. එහෙම යම් ගමනක අමුතුම ආරක්ෂාවක් එයාට ලැබිලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් විස්තර කරනවා මේක පශ්චිම භවිකයේ කේඳා එයා අනිවාර්යම මේක රහත් වෙන්නමයි ඇවිල්ලා තියෙන්නේ. කියලා එහෙමම කතාවක් එහෙම තියෙනවා ඇතැම් තැන්වල. ඉතින් මේවා කොයිතරම් දුරට يعني මේ ඇත්තද බොරුද කියන්නේ මම හරියටම දන්නේ නැහැ. මම සූත්‍ර දේශනාවල මෙහෙම වචනයක් ලොකුවට මම අහලත් නැහැ. නමුත් අර කතා ප්‍රවෘත්ති උපයෝගී කරගෙන යම් යම් තැන්වල මේ يعني සූත්‍ර දේශනාවල නොවුනට වෙනත් තැන්වල ඉතින් ඔහොම කතන්දර තියෙනවා ඉතින්.
ඒ වගේ අය හැමතිස්සෙම පිනට ලැබී ඒ වගේ
එහෙම වෙන්න පුළුවන් ඉතින්
මාර්ගේ හොයාගෙන යන අය වගේ
ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ හැකියාව යට තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ යම් හේතු දෙපත් තුන ගමන් ඉතින් කඩාගෙන යනවා ඊට පස්සේ. හැබැයි එතෙක් ඉතින් මුලා වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් යම් පමණක අපිට කියන්න බෑ 100%ක්ම උපන් දවසේ ඉඳන්ම මේ දහමටම නැඹුරු වෙච්ච චරිතය කියලා. නැතත් මෙලාවට වෙන මාර්ගවල ගිහිල්ලා හැබැයි ආන්ත කොහෙම හරි මාර්ගයකට වැටෙනවා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ කෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපිට ඇහෙන්නේ නෑ තුෂාරි. මේ මම හිතන්නේ ඔය පැත්තේ මාක් හරි මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි වෙන කෙනෙකුට අවස්ථාව දෙනවා.
රේණුකාගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. අන්මියුට් කරන්න නෑ වගේ ගරු ස්වාමීන් වහන්සේ. ඊළඟ කෙනාට අවස්ථාව හම් වෙනවා චන්දිම ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න.
ගරුණීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඔව්.
තරණ හංස සිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට හිත මේ නිකන් සරංගලයක නූල කැඩිච්ච වගේ ඒ මේ ඒ සනීප යක්තියන ඒ හිස් තැනට එනවා. ඒ කාවට පස්සේ ඒ ගැනත් එනවා. ආ මෙහෙම ආවා එහෙම කියලා. ඒක ආයේ හිතනකොට එහෙම ආවයි කියලා හිතනකොට ආයේ හිස් තැනට යනවා. පස්සේ ඒක ගැන එනවා ආයේ ඒක ගැන එනවනේ.
එහෙම හිතන්න නැතුව ඉන්න දැන්. හිස් තැනට යන්න හිස් තැනට ආවා කියලා දැන් හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ. ඒ තුල ඉන්න. නිශ්ශබ්දව ඉන්න දැන්.
එහෙම ඉන්නකොට සවන්හස ඒකේ ඉතියට කමන්නේ නැද්ද? ඒව සමාධියක ඉන්නත් හොඳ
නැති නිසා. නෑ නෑ. මේකයි. දැන් අපි විපස්සනාව කරහද ගියේ. කොච්චර කල් භාවනා කරනවද? මට පොඩ්ඩක් විස්තර කියන්න.
ඉන්නස්
දැන් 15 වගේ භාවනා කරනවා. අහහ. එතකොට ආනාපාන සතියේ වැඩි හුඟක් කල් මොකද්ද කරේ?
ආනාපාන
සතියේ වැඩි සුණු. හරි. එතකොට දැන් කෙලින්ම හිත දිහා බලන්න පුළුවන්, හිතේ පැමිණෙන විවිධ සිතුවිලි අඳුන ගන්න පුළුවන්, ඒවට මුලා නොවි ඉන්න පුළුවන්. එහෙම කිව්වත් හරිද?
එහෙමයි.
හරි.
එහෙමයි. මේ උදේින් පල්ලියට සිතුවිල්ල වැටෙනවා වගේ.
හා.
එහෙම නෝස් තද වෙලා එහෙම සිත
විලින එක එක විදිහට එනවා. හරි. එතකොට මේ කායික වශයෙන්ුත් මේ දිව උඩුතල්ලට තද වෙලා තියෙන ඒවා ඔක්කොම දැකලා ඒවා ඉවත් කරගන්න. නිකන් කය සැහැල්ලු කරගන්න. කය තුල කිසිම ආයාසයක්, කය තුල කිසිම අපි කියන්නේ මේ ටෙන්ෂන් එකක් එහෙම තියෙන්න බෑ. හිත පුළුවන් තරම් කය සැහැල්ලු කරගන්න. ඒත් එක්ක හිතත් සැහැල්ලු කරගන්න. එතකොට ඔන්න සිත විලි නිකන් ඉවත් වෙලා යනවා. ආවට දිගට ඉන්නේ නෑ. හිත විවේක වෙන්න ගන්නවා. හිතේ සිත විලි අතර පරතරයක් ඉන්න ගන්නවා. හිතන්න ඔන්න හිතේ සිත විලි නෑ. ඔය මට්ටම අත්දකින්නවද?
එහෙමයි.
හරි. ඒ තත්ත්වය තුළ දැන් ඉන්න පුළුවන්ද කියලා බලන්න වැඩිම වෙලාව ඕනනම් විනාඩි 45ක්.
එතකොට සවනහසනික මෙහෙම නින්දකට වගේ වැටිලා ඇඟ බිමට වැටෙනවා.
ආ ආ ඒක හරි. දැන් මෙතෙන්දී ඇත්තම කය අපිට අතහැරෙනවා. කය අපෙන් ඉවත් වෙනවා. ඒ නිසා කය තියෙන්න ඕන නිකන් ආරක්ෂා සහිතව. මෑනියෝ වාඩි වෙනකොට මේ පුටුවක හොඳට ඇඳකට හේත් වෙලා වගේ කය සතප්පවල වගේ වාඩි වෙන්න. කය ගැන දැන් අපිට මේ තැකීමක් කරන්න බෑ. ඊට පස්සේ හොඳට කය දැන් ආරක්ෂිතව තියනවනේ. ඉස්සරහට වැටෙන්නේ නැහැනේ. පැත්තට වැටෙන්නේ නැහැනේ. හොඳට අපි වාඩි වුණානේ. ඊට පස්සේ හිත දිහා බලනවා දැන් සැහැල්ලුවෙන්. මොකද කය දැන් වෙන පොරි වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. මොකද කය දැන් බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. දැන් අපිට තියෙන්නේ හිමීට හිත දිහා බලන්න. එතකොටත් ඔන්න සිතෙල්ලක් ආවා ගියා. ඔන්න දැන් මුකුත් ආවේ නැහැ. ඊට පස්සේ ඔන්නේ සිතුවිලි වලින් තොර කයත් ලොකුවට නොදැනෙන වේදනාවක් සංඥාවක් ලොකුවට නැති ඔන්නේ තත්ත්වය තුළ කොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. නැතන සැහැල්ලුවෙන් ඉන්නකොට ඇතම් විට වෙන්න පුළුවන් අනතුරු කීපයක් තියෙනවා. එකක් තමයි හිත නැවත ගෙහිල්ලා ගැඹුරු සමාධියකට පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවද කියලා බලන්න. එහෙම නැත්තම් නිින්ද යන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවද කියලා බලන්න. නැත්තම් සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවද කියලා බලන්න. දැන් මේ මොකක්වත් උනේ නැහැ. සැකයක් පහළුනේ නැහැ. හිතේ කල්පනා විතර්ක පහළුන්නේ නැහැ. නිින්ද ගියෙත් නැහැ. නිකන් හරි ආයාස කර සමාධි අස්සට ගියෙත් නැහැ. හිත බොහොම සතුටින් සැහැල්ලුවෙන් මධ්‍යස්තව කොහෙවත් ගෑවෙන්නේ නැතුව තියෙනවා. සමාධියකට යන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය ඇවිල්ලා හරීම රිලැක්ස් සමාධියක්. හරීම නිකන් නිවිච්ච සමාධියක්. සංසුන් ගතියක්. කය නිකන් සැහැල්ලු වෙලා යන ගතියක්. හිත නිවිලා යන ගතියක්. හිතේ කිසිම ආයාසයක් නැහැ. ඉතින් බරක් නැහැ. ඔන්න ඔය වගේ සමාධියක් එනවා නම් ඒකේ වරදක් නැහැ.
මොකද
ඒක තමයි. කය අර වගේ සැහැල්ලු කරලා තියාගන්න මේ කය හිතින් අතහැරලා දාන්න පුළුවන් මට්ටමට කය පැත්තකින් තියන්න. ඒ කියන්නේ ඒකයි මම කියුවේ නිකන් වාඩි කරවලා වගේ කොහොමද පුටුවකට හේතු කරවලා මේ කය පැත්තකට දාගන්න. එතකොට කය ගැන ලොකුවට අපිට හිතන්න දෙයක් නැහැ. දැන් තියෙන හිතත් එක ගනුදෙනුවක් තනිකරම තියෙන්නේ. ඒ හිතට සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. හිතට බොහොම මධ්‍යස්තව ඊළඟට ඔය කියන තත්වයේ තුල පොඩ දියුණු කරන්න. විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, විනාඩි 30ක්, 45ක් විතර වගේ මට්ටමක් දියුණු කරන්න පුළුවන් ද බලන්න. මොකද ඔතන හැදෙනවා. ඒ කියන්නේ විපස්සනා සමාධියක් හැදෙනවා. නිමිති නොගන්නා මට්ටමක් හිත තුල හැදෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අපි මුලින් හදා ගන්නත් ඕනේ. මොකද අපි සමාධිය ඉවත් කරන්න ඕනේ කියලා හදන් නැතුව ඉවත් කරන්න බෑ. හදලා ඕනේ ඉවත් කරන්න. ඔව්. හොඳයි හොඳයි.
හොඳයි
හරි.
ඊළඟ දහම් ගැටලුව රේඩු කාට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් ශරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට මේ අද ධර්ම දේශනාවයි ඊට අමතරව මම මේ අහගෙන ආ ධර්ම දේශනාවල එකතු වීම මට ප්‍රශ්න දෙකක් තියෙනවා අපේ හඳුරන්නේ.
ඔව්.
දැන් මේ අද ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ කියවනේ දැන් සුසීමට හුඟක් ප්‍රඥා වල තියෙන කෙනෙක්. හැබැයි බුදුන් වහන්සේ අහන ප්‍රශ්න වලට හරි උත්තර දෙනවා. හැබැයි ඒ ප්‍රඥාව ප්‍රඥාවෙන් ඒක මම දන්නේ ඔබ වහන්සේ ඉතුරු ටික දේශනා කරපු නැති නිසා මම මේ මගේ ප්‍රශ්නේ අදාළද නැද්ද දන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අපි මම දකින්නේ මේ වගේ ප්‍රශ්න අපි මේ දැන් ජීවිතේ අපිට හුඟක්ම මේ ලෝකේ තියෙන ප්‍රශ්න වගේ අපි හඳුනන්නේ. දැන් අපි හැමෝම දන්නවා මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය. ඒ වුණාට අපි ඒක අවබෝධ කරගන්නේ නැහැනේ අපි හඳුනන්නේ වෙන වෙන motivations තියෙන නිසා. ඉතින් එහෙම தත්වයක්ද අපි හඳුනන්නේ?
නෑ එහෙම කියන්න බෑ. මේ වෙලාව නෑ ඒක නෙමෙයි. ඒක එහෙම කියන්න අමාරුයි. කියන දැන් මෙතන අපි දන්න අනිත්‍යතාවයම නෙමෙයි මේ අහන්නේ. දැන් අපි දන්නවා ඉතින් අපි උපදිලා මැරලා යනවා කියලා දන්නවා. අපි ගයක් හැදුවට අවුරුදු 50ක් 60ක් 100ක් තියලා තියෙන එක කැඩලා බිඳලා යනවා කියලා දන්නවා. වාහනයක් ගත්තාම ඉතින් අවුරුදු 50ක් තියලා ඔන්න නැතිලා යනවා කියලා දන්නවා. ඉතින් මේ කවුරුත් දන්න අනිත්‍යක්නේ. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නෙමෙයි මේ බුදුහාඳුරුව අහන්නේ. ඊට වඩා එහා ගිය ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. කියන්නේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නුවණක් වශයෙන් ගැඹුරකින් තමා තුළම ඇති කරගත්ත නුවණක් ගැන තමයි මේ විමසීමක් කරන්නේ. ඉතින් ඇත්තටම ඔය කාරණාව මේ බුදුහාඳුරුව අහනවා තමයි හාර අවුස්සලම ප්‍රති මේ විවිධ පැතිවලින් අහන අවස්ථාවනුත් තියෙනවා මේ සූත්‍ර දේශනාවල. උදාහරණයක් වශයෙන් කියනවා නම් අර මහා තණ්හා සංකේ සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. එතෙන්දී තේ මේ ප්‍රශ්න ටිකමයි අහන්නේ. මේ රූපය අනිත්‍යද, දුකද, අනාත්මද? ඔයගේ ප්‍රශ්නමයි අහන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මේ විදිහට සාර්ථක උත්තර දෙමින් යන අතරවාරේ බුදුහාඳුර අහනවා මේ ඔබලා මේ උත්තර දෙන්නේ මේ ශාස්ත්‍රීය ගෞරවයෙන්ද? අහලද මේ උත්තර දෙන්නේ? නැත්නම් තමා වශයෙන්ම දැකලාද උත්තර දෙන්නේ? කියලා මෙන්න මේ වගේ අර ප්‍රශ්නෙට අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ලස්සන්ට කියනවා ස්වාමිනේ මේ අපි ශාස්ත්‍රීය ගෞරවයෙන් දෙන උත්තරයක් නෙමෙයි. අපි නිකං ආවට ගියාට දෙන උත්තරයක් නෙමෙයි. අපි තුලම දැකලාමයි මේ උත්තරේ දෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේයි තමයි වැදගත්. නැතුව මේ අපි කවුරුත් කියන ඵලයට අනිත්‍ය අවිත්‍යයි කියලා බුදුහාඳුර කියන නිසා අනිත්‍යයි කියලා කියන මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. ඉන් එහා ගෙහිලා තමා තුළම මේ රූප කොටස් වල අනිත්‍යතාවයක් දැකලා. ඒ කියන්නේ මේ රූප කොටස් කියලා කියන්නේත් හිතන්න මේ තමන්ගේ නියපොත්තක් වැහිලා තුන ඔන්න ඔක නරක් වෙලා හැරිලා ගියා. ඉතින් ඒක නියපොත්ත අනිත්‍යයි. නැත්නම් දතක් තිබුණා දත මාක් හරි වෙලා දත ගලවලා දැම්ම. ඉතින් දත අනිත්‍යයි. ඉතින් මේ වෙලාව අපි තාම කතා කරන්නේ හරි සම්මුති මට්ටම. මේක ප්‍රමාණවත් නෑ මේ විපස්සනාවකදී. මේ දතක් කියලා කියන්නේ, නියපොත්තක් කියලා කියන්නේ, කෙස් ගහක් කියලා කියන්නේ, හමක් කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා සම්මුතීන්. මේ ඇවිල්ලා ඔක්කොම ප්‍රඥප්තීන්. ඉතින් ඒක අභිභවා ගෙහෙල්ලා සෑහෙන පරමාර්ථ මට්ටමකට කිට්ටු කරන්න අවශ්‍යයි. ඒකයි අපි මේ හිතේ එකඟතාවයක් හදලා සතියක් දිනු කළා. මේ ධාතු ලක්ෂණ මට්ටමක් දක්වා යන්න උත්සාහත් වෙන්නේ ඒකයි. ඉතින් එතෙන්දී තියන්නේ කාටවත් සත්‍යයකට පුඤ්ජලයකට මොකක්වත් නැති හේතුප්‍රත්‍යයන් නිසා හටගන්න ඒවැය වැයවීම නිසා විනාශ වෙන ඒ සත්පුඤ්ජල භාවයකින් තොර ධාතු මට්ටමකට තමයි ඊට පස්සේ යෝගාවචරයේ ඒ මට්ටමේ අනිත්‍ය ලක්ෂණය තමයි දකින්නේ. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණය, ඒකේ තියෙන අනාත්ම ලක්ෂණය තමයි දකින්නේ. ඒකට කියන්නේ සෑම ගැඹුරකින් ඒ දකින්නේ. ඒ ගැඹුරු දැනුම ගැන තමයි මේ විමසන්නේ.
මම හොඳටම තේරුණා අපි හැමෝටනේ. දැන් ඒ හා සමන මගේ දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපි ඒකාග්‍රතාවයක් හිතේ ඒකාග්‍රතාවයක් කියලා කතා කරනවා. අපි භාවනාවෙන් ආනාපාන සතිය තුළින් අපි හිත ඒ ගැටෙන්නේ නැති හැප්පෙන්නේ නැති නිවන තත්ත්වයේදී ගෙනියන්න පුළුවන් තත්ත්වයක් අපි 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 හදා ගන්නවා කියලා. ඒ කියන්නේ ඒ කන්සන්ට්‍රේෂන් එක අපි හදා ගන්න එකත් එක්තරා විදිහක අපි මේ වහන්සේ කියපු විදිහට සමාධිය තුලිනුත් යනවා යනවා අපි ඒකේ තත්ත්වයේ මේ භාවනාව දැක අපි එතනට ගියාට පස්සේ ඒකෙන් හැදෙනවා ඒකාග්‍රතාවයක්. එතකොට අපි හැමෝම තවත් ඒ වගේම මට හිතෙනවා දැන් අපි හුඟක් වෙලාවට මේ මොනවත්ම නැතුම් අපි කිසිම දෙයක් නැතුම් අපි මේ සමහර වෙලාවට සමහර දේවල් වලට මේ දැන් මේ භාවනා කරන්න ඉස්සෙල්ලා කාලේ හිටන අපි මොන හරි දෙකට හුඟක්ම මේ ඒකටම මේව වෙලා අපි දැන් පාඩම් කරනවා වගේම අපි ඒකටම මේව වෙලා එතනත් අපි සමාධියක් ඒකාග්‍රතාවයක් නේද අපි හඳුනන එතනදිත් හැදෙන. ඒ කියන්නේ මේ ඒකාග්‍රතාවය කියන එක අපි නොදැනගෙන හිතේ එක මිසක් මට හිතෙන්නේ මේක අපි ළඟ තිබුණ දෙයක් අපි මේ භාවනාව තුලින් අඳුනගත්තයි කියන එක තමයි මට හිතෙන්නේ.
ඔව් ඒක හරි. එහෙමත් කියන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපිට ඒකේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි ඒ සමාධියක තියෙන ඔය කියපු ඒ අරමුණක් තුලම নিমগ্ন වෙලා ඒ තුලම கிඳා බහැලා ඒකම පරාමර්ශණය කරගෙන ඉන්න මට්ටම. ඒක තමයි සාමාන්‍ය සමත සමාධියක පේන්න තියෙන්නේ. ඒ සමාධියම හිත ඇසුරු කරනවා. එය බවටපත් වෙලා තියෙනවා. දැන් අද අපි කතා කරේ විශේෂයෙන්ම තිත්තානුපස්සනාවක බුදුහාඳුරු පෙන්වන්නේ සමාධියක් හිත ඇසුරු කරනවා. හැබැයි සමාධිය තියෙන බව දන්නව හොඳට. දැන් නොයින් පාට් එක සම්පජානකාරී හෝති කියන එක සම්පජඤ්ඤේ කියන එක ඒක ඊටාම ප්‍රබල මට්ටමක තියෙනවා. එයා ඒකේ ඒ සමාධිය තුළ নিমগ্ন වෙලා ඒකේ අස්සට රිංගගෙන ඒක ග්‍රහණය කරගෙන ඉන්නව නෙමෙයි. ඉතින් හොඳට ඒක හිත ඇසුරු කරද්දී ඒක ඇසුරු කරන බව දන්නවා. මේ දන්නවා කියන කාරණේ ඒක තව මට්ටමක්. ඉතින් ඒක තමයි විපස්සනාදී වැදගත් වෙන්නේ. ඒක තමයි සතිපට්ඨානයේදී වැදගත් වෙන්නේ. සමාධි වීම එතකොට යාට ප්‍රශ්නයක් නෙමෙයි. මේ සමාධි වෙච්ච බව හොඳට දන්නවා. දැන වාසය කරනවා. තොර යාට ඕන ලාවක ඒක අතල දාන්න පුළුවන්. ඒකේ අඩු වැඩි වීම දැනගන්නත් පුළුවන්. ඒකේ දුර්වලතා දැනගන්නත් පුළුවන්. හැකියාවන් දැනගන්නත් පුළුවන්. තොර යා ඒක දැනදෙන වාසය කිරීම. එතකොට මේ සමාධියේ මේ විවිධ මට්ටමක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේමයි දැන් හිතන්න අපි පොතක් බලද්දී දැන් පොත බලනවා. හැබැයි පොතේ තියෙන කරුණකට අපි හිත වැඩි යෙදිලා ඒ ගැන ඔන්න අපි කල්පනා කරනවා. ඒ ලෝකෙට අපි යනවා. ඉතින් එතකොට ඉන්නේ වෙන පැත්තක්. හැබැයි අපි පොත බලනවා පොත බලන බව දන්නවා කවුරු හරි කතා කරොත් ඒකත් ඇහෙනවා හිතන් දැන් දරුවෙක් පොතක් පාඩම් කරනවා ඉතින් අම්මා ඇවිල්ලා කතා කරනවා ඒකත් හොඳට ඇහෙනවා නැත්නම් වෙලාවකට දරුවා පාඩම් කරනවා ඒක අස්සෙමයි ඉන්නේ අම්මා ඇවිල්ලා කතා කරාට ඇහෙන්නෙත් නැහැ ඉතින් මේ මට්ටම් කීපයක් අපි කතා කරා ඒතර සතිය මට්ටමේදී සතිපට්ඨාන මට්ටමේදී අපි කතා කරන්නේ ඔන්න ඔය මේ මෙටා අවයනස් පැත්තක් කතා කරන්නේ ඒ කියන්නේ සිතුවීම ගැනත් දන්නවා සිතුවීමෙන් බාහිර පරිසරය ගැනත් දන්නවා හොඳට ඒ දෙපැත්තම තියෙනවා
එතකොට ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි අර ඒ නිදහස් තත්ත්වයට ගියාට ඒක ගැන අපි දන්නේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ නේද අපි හැමදෙන්නේ ඇත්තට මේක ඒක ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ අපිට මේ අපි මේ තත්ත්වේ
ඉන්නේ කියන
අවබෝධිකුත්
ඒක තමයි.
ඒ කියන්නේ මම කියලා අවබෝධයක් නෙවෙයි අපි හැමෝටම මම කතා
කරන්නේ
මේ
ඉතින් ගැන අවයාරස් එක. හරි. අනිවාර්යෙන්ම. ඒක අත්‍යවශ්‍යයි. නමුත් අර වෙලා තියෙන්නේ අපිට ওই තරම් ගැඹුරු අවබෝධයක් නැහැ මුලදී. අපි මේ සමාධියක් මූලික කරගෙන තමයි සමහරලාවට ඒකට යන්නේ. ඒකට ටිකක් සමාධිය බරව තමයි ඒකේ ඉන්නේ. පස්සේ එතකොට තමයි තේරෙනවා මේකේ සමාධියකට යනවා. මම එච්චර දන්නේ නැහැ මෙතෙන්ට ගියා කියලා. ඒ නිසා මම දැන් සමාධියට හොඳට අවදි වෙන්න ඕනේ. අය ලොකු සාහනංශ හිම කියන්නේ නින්දට අවදි වෙනවා කියලා. හිත නිකන් කොහෙදෝ ගියා. හැබැයි දන්නේ නැහැ මොකද්ද වුනේ. ආතප්පාතක් නැහැ. පස්සේ දැන් මේ නින්දට අවදි වෙනවා. මොකද්ද වෙන්නේ කියලා මුල මැද අග ඔක්කොම දන්නවා. එතකොට අන්න සම්පජඤ්ඤේ වැඩි, සතිය හොඳට වැඩි. සමාධියක් තියෙනවා අර ඕන්ට වඩා ගිහිල්ලා නැහැ. ගානට අතේ පමණට, ඌමනා පමණට විතරයි සමාධිය තියෙන්නේ. සතිය සම්පජඤ්ඤේ සහිතව සමාධිය තියෙනවා. ඒක වැදගත්. විමුත්තං චිත්තං විමුත්තං චිත්තංති පජානාති කියනවනේ නේද? ඒකත් පජානාති. ඒකත් දන්නවා. ඒ දැන ගැනීම අතිශය වැදගත්. ඔව්.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාංකික දූපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. පෙර අවසරයි මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ආ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දේශනාවේ වහන්සේ දවස්ව අවසානයේදී ධම්මත්‍ති ඥානං නිබ්බාණං ගැන මම හිතන ඔබ වහන්සේ තුල කියලා ලබන සතියේ මේක ටිකක් වැඩිපුර විස්තර කරනවා කියලා එනකොට මට ටිකක් දැන් අහන්න හිතනඳ මේ එක ලැබෙන සතිය වෙනකන් මතක් වෙන්නේ නැහැ දී දන්නේ නැහැ සඳහන් අහන්න හිතන. ඉතින් ඒක සාවිනාස මේ මට ඒක මතක් වෙලා ඒක ඉත කලින් YouTube එකේ තිබිච්ච මේ අපේ බල අතිපූජනීය බලකොඩ ආනන්දමයික සාවිනාසගේ මේ ඉන්ටර්වියු එකක තිබිච්ච කතාවකදී මම ඒක ඒ දවසල පොඩි ලියාගත්ත කොට එක තිබුණා. මේ ධම්මත්‍ත්‍ය ඥානයේ කියලා සාවිනාසතර අදහස් වෙන්නේ මම මේ චූටි නෝට් එක කියන්න කියවනවා සවද කවදද?
අහහ
උන්වහන්සේකින් ප්‍රශ්නයක් අහනවා නිවන ගැන කොහොමද අඳුරගන්නේ කියලා මහත්තේ. එතෙන්දී උන්වහන්සේ මෙන්න මේ වගේ උත්තර මුලින්ම නිවන් ස්වභාවය පෙන්වන්නේ පෙන්ෙන්න වෙන්නේ ගෝත්‍ර භූසිතටයි. එනම් ලෞකික සිත්වලට ධ්‍යාන සිත්වලට නොවේ. ඒ කියන්නේ විපස්සනාවටයි. සෝවාන් ඵලෙ ලබන්න සෝවාන් මාර්ගයට ඉස්සලා ගෝත්‍ර භූසිත කියනක ඇති වෙන්නේ. අන්න ඒකට තමයි ඉස්සලාම නිවන දැනෙන්නේ පෙදෙන්නේ. ඒකෙදලා සෝවාන් මාර්ගයේ මාර්ගසිත සෝවාන් ඵලයට ඇදෙන්නේ. එතනින් එහාට එයාට නිවන තමයි අරමුණු වෙන්නේ හැමතිස්සෙම. එයින් මෙහාට තැනක නිවන පෙනෙන්නේ නැහැ. නිවන පෙනෙන්න දැනෙන නම් මේ ලෝකෙට ඇති ආසාව සහ මුලින්ම ඒකටවත් නැති කරලා දාන්න ඕනේ. එහෙම වෙන මොහොත තමයි ගෝත්‍ර වූ මොහොත, සෝවාන් මොහොත, සත්‍යාගාමි මොහොත, අනාගාමි මොහොත, රහත් වෙන මොහොත. ඊට පස්සේ ඒකට හිත හොඳටම පදින එකට තමයි කියන්නේ පල සමාපත්තිය කියලා. සිත එහි බැඳිලා ඉන්න කෙනාට කිසිවෙකුට තුවාලයක් කරන්නවත් හානිය කරන්නවත් බෑ. ඒ නිර්වාණ ශක්තිය මේ මුළු ජීවිතය කෙරෙහිම බලපාන. හැබැයි සමාපත්තියෙන් එළියට පැමිණිට ඒ ඉන්න වෙලාවට මේ මෙය වෙන සාමාන්‍ය පුජ්‍යලෙක් ලෙස ඉඳීවි. ඒ වගේ ප්‍රශ්නය වුණේ ස්වාමීන් වහන්සේ එතන විස්තර කර අර ගෝත්‍රභූ සිතටද මේ ධම්මච්චිති ඥානය කියලා කියන්නේ කියලා වගේ මට හිතෙනේ. එහෙමද කියලා?
ආ නෑ මම නහිතන ඊට කලින් දැන් මෙතන පුම්බේ කෝසු සීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණේ ඥානං කියලා නේ කියන්නේ. ඉතින් එතකොට ගෝත්‍රභූ මට්ටම කියන එක ටිකක් ඊටත් ඒ කියන්නේ මේ ධම්මට්ටිතියට එහා ගිහිල්ලා ඒ හොඳට විපස්සනා ඥාන මුහුකුරා ගිහිල්ලා නිවෙනට ඔන්න මෙන්න අවස්ථාවක් තමයි ගෝත්‍රභූ මට්ටම කියලා කියන්නේ. ඒ කියන්නේ පු탁ජන භූමියෙන් ආරේ භූමියට ඉදිරිපත් වෙන මට්ටම. ඒක පයින් මට්ටම. ලිනේජ් එක කියලා නම් ලිනේජ් එකට යන මට්ටම. ඉතින් ඒ බඳු තත්ත්වයක් කියන්නේ ඒ කියන්නේ ධම්මට්ටිතියට එහා ගිය මට්ටමක්. ඒතර යා මේක ගැන සෑහෙන පරිචයක් ලැබලා මේකම තව තව අවබෝධ කරගෙන ඒකේ විපස්සනා නුවණ මුහුකුරා යාමක් වෙලා දැන් ඔන්න මාර්ග ඥානයකටපත් වෙන මට්ටම. දැන් ඒ කියන්නේ මේ 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 බුදුහාඳුර දෙන උත්තරේ දැන් බුදුහාඳුර දේශනා කරනවානේ පුබ්බේ කෝසුසීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණේ ඥානං කියලා නිබ්බාණේ ඥානං කියන මට්ටම තමයි ඔය කියන්නේ. තාම හැබැයි ඊට ඔන්න මෙන්න කියන මට්ටමක්. නිබ්බාණේ ඥානං කොටස. ඒ කියන්නේ ගෝත්‍රභූ ඥාන නිබ්බාණේ ඥානංට ඔන්න හුඟක් ආසන්න මට්ටමක් තමයි ගෝත්‍රභූ ඥානය. ධම්මට්ටි තිය කියන්නේ ඊටත් කලින් මට්ටමක්. ආයි
මාසා. ඔව්. සම්පූර්ණේ මට උන්ටර ඉතරාර සූත්‍රයේ තන අවසානයේදී ධම්මත්‍ටි ඥානං ඊළඟට නිබ්බාණ ඥානක මොකද මේ දෙක එහෙම වෙන්නේ නැති කියලා මමකට මොකද ඒතර පැහැදිලි
සාරණත්
තියෙනවා.
හොඳයි හොඳයි.
හරි.
හොඳයි. ඊළඟට හම් ගැටලුව තුෂාරණි ඉදිරිපත් කරන්න පුළුවන්.
හරි මම හිතන තුෂාරණි
ඉන්නවා. ඒක තමයි සල්වන්ස ඇහුණාද?
ඔව් ඇහෙනවා.
සම්හංස මේ ගියසතිය පොඩ්ඩක් ඔබහන්සේ අර ආශ්‍රව ධර්ම ගැන පොඩ්ඩක් මං හිතන්නේ කිව්වා ඒක පෝෂණය කරන්නේ ඕනේ නැති කතාවක් වගේ. එතකොට සන්නහස මට දැන් දැනගන්න ඕන ඔබහන්සේගෙන් මේ දැන් අපි ඕරම් භාගීය සංයෝජන ධර්ම ගැන කතා කරනකොට
එතකොට ස්වාමීන් වහන්ස මේ ධානයකින් නැගිටලා ඒ විදිහට යනකොට දැන් ඔබ වහන්සේ මීට කලිනුත් ටිකක් ඒ ගැන සඳහන් කරා මේ ඒ තාවකාලික යටපත් වීමක් එතන වෙන්නේ කියලා. ඒක හරි මටත් දැනෙන්නේ එහෙමම තමා ස්වාමීන් වහන්ස. එදිරි ස්වාමීන් වහන්ස දැන් මට දැනෙන විදිහට මෙතනදී අපි දැන් අරහත් වේ යන මාර්ගයේ දක්වා යන ගමනේදී ආශ්‍රව ධර්ම කැපීමක් කියන එකක් උත් වෙන්න ඕන නේද ස්වාමීන් වහන්ස?
ඔව් ආශ්‍රක්ඛය කියන්නේ ඒකනේ.
ඔව් එතකොට ස්වාමීන් වහන්ස මේ දැන් මෙතන අවිජ්ජාශ්‍රව භවශ්‍රව නම් මං හිතන්නේ අරහත් වේට ඉතාසන්නේදී නැති වෙයි කියන හැඟීමක් තියෙනවා. කාමාශ්‍රව ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්ස. මේ කොච්චරක් දුරට ඒක
මේ ඒක හොඳයි. ඇත්තටම දැන් හිතන්න අපිට يعني මේ කාමාශ්‍රවේ තියෙන තාක් හිතන්න අපි කොච්චර ධ්‍යාන වැඩුවත් විපස්සනාවක් වැඩුවත් අපේ හිතේ ඒ කාමයන් හා සම්බන්ධ මොනවාද ඒකට කියන්නේ විවිධ සංඥාවන් පහළ වෙනව නවතින්නේ නැහැ. මොකද කාම ආශ්‍රවේ තාම තියෙනවා. කාම ආශ්‍රවයෙන් විටින් විට නිකන් ඒ උඩට ගහනවා. නිකන් හිතන්න හිතේ සැඟවිලා තියෙනවා මොනවා හරි ප්‍රණීත ආහාරයන් ගැන. ඉතින් ඒවා මතක් වෙනව නැවත නැවත. නැත්තම් ලස්සන ලස්සන රූප. නැවත නැවත ඒ රූප සංඥා ඔළුවේට මතු වෙනවා. හිටපුවාන් ඔළුවට ගහනවා ඒවා. එහෙම නැත්තම් හිතන්න මොනවා හරි සද්ද. ඉතින් ඒවා මතක් වෙලා යනවා. සින්දු කෑලි මතක් වෙනවා. මොකද ඒවට හරි ආසයි. ඒකට මතක් වෙලා එනවා. ඉතින් අන්නේ වගේ මේ කාම ආශ්‍රමයේ හිත තුල තැම්පත් වෙලා තියෙන තාක් ඒකේ ගඳ විතින් විට එන්න පුළුවන්. ඒකේ දුම් රොටු නිකන් උඩට මතු වෙන්න පුළුවන්. අන්නේ වගේ හිතා ගන්න පුළුවන් අපිට. මොකද යට ගම් ගින්දර තාම පත්තු වෙලා මේ ගින්දර තාම තියෙනවා. විනි පුළුඟු තියෙනවා. ඒවා නිවිලා නැහැ. විටින් විට ඒකෙන් දුමාරේ හමනවා. විටින් විට ඒකෙන් යම්සි දුම් අදක් හමනවා. දුමක් එනවා. අන්නේ වගේ හිතා ගන්න පුළුවන්.
එහෙමයි සම්නස්. ඒතකොට සම්නස් දැන් එතනදී අපි දැන් අර ධ්‍යාන කතාවේ නෙමේ ආශ්‍රව කතාව විතරක් යනකොට එතකොට ඒක කොහොමද දැන් ධ්‍යාන වලින් තදංග විදිහට ඒකට මේක මේ තාවකාලික යටපත් වීමක් නෙවෙන්නේ. එතකොට දැන් ආශ්‍රව කැපීමක් කෙරෙද්දී එතකොට ඛණ්ඩ ගැනද එතකොට බැලින්නේ.
එහෙම කියන්න පුළුවන් ඉතින් ටිකක්
දුරට ගෙන.
ඔව්. ඉතින් දැන් අපි කොහොමත් ඉතින් හිතන්න දැන් අපි සතිපට්ඨානයක් වැඩුවත් ස්කන්ධ හර ගැන තමයි අපි බලලා තියෙන්නේ. අපි වේදනානුපස්සනාවක් වැඩුවත් ඒක තමයි ගැන තමයි අපි බලලා තියෙන්නේ. ආයතන භාවනාවක් වැඩුවත් ඒක ගැන තමයි බලලා තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම එකිනෙකට සම්බන්ධයිනේ. ආයතන කියලා කතා කරන්නේත් ස්කන්ධම තමයි. ආයතන කියලා කතා කරන්නේත් ස්කන්ධම තමයි ඉතින්. අපි වල බලන දෘෂ්ටි කෝණේ වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට හිතන්න දැන් අපි රූප දිහා බලනවා. රූපවල ඇතිවීම නැතිවීම දකිනවා. එතකොට අපි කායानुපස්සනාවක් වඩනවා. මේ රූපස්කන්ධයේ ගෙවියාමක් තමයි වෙන්නේ. නැත්නම් රූපස්කන්ධයේ ශේවියාමක්. මේ රූපස්කන්ධයට අදාළ ආශ්‍රවයන් ඉවත් වියාමක් තමයි සිද්ධ වෙන්නේ. කාමාශ්‍රවය යම් පමණකට දුරු වීමක් තමයි සිද්ධ
වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ස්කන්ධ පංචකය අපි බලන්න තැම්පත් වෙලා තියෙන ආශ්‍රව කාමාශ්‍රව විශේෂයෙන්ම ගෙවීමක් සිද්ධ වෙනවා.
ඔව් එහෙම කියන්න පුළුවන්. මොකද දැන් අපි දැන් ඕක බලනවා කියලා කියන්නේ ඒ කියන්නේ යම්සි ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ඊට අමතරව දැන් ඒ අවබෝධයට අමතරව කාමයන් මුල් කරගත්ත සිතුවිලි පහළ වෙනකොට ඒකත් දකිනවා. ඒ පහළ වෙන ආසාවන් දිනනවා ඒකත් දකිනවා. ඒව නිසා පහළ වෙන වේදනාවන් දිනනවා ඒකත් දකිනවා. ඔහොම බලබලා යනකොට දැන් අර කාම ආශ්‍රවය තව නිකන් මෝදු වීමක් නැත්නම් කාම ආශ්‍රවය උල් වීමක් කාම ආශ්‍රවයට තව තව පෝර වැටීමක් වෙන්නේ නැහැ. ඒක ගෙවෙන්න ගන්නවා. මොකද ඒකෙන් ඔළු එළියට දාන ඒවා නිකන් අපි ඉවත් කරලා දානවා. නිකන් මන් හිතන්න මණ්ඩි ටික මණ්ඩි වලින් පොඩ්ඩක් උඩට ආවා කියලා. අපි ඒක තර කිරීමක් වෙනකොට ඉවත් කිරීමක් කරලා දානවා. අනේ දැන් ආයෙත් ආ පොඩ්ඩක් උඩට එනවා. අපි ඒක තර කිරීමක්, ඒක පෝෂණය කිරීමක්, ඒක තව තව බර කිරීමක්, ඒකට අනුව කටයුතු කිරීමක් කරනවා වෙනුවට ආ මේ ඇවිල්ලා තියෙන රාග සිතක් කියලා දැනගෙන ඒකට එහෙම යන්න ඉඩ ආරිනවා. එතකොට අරකට දැන් ලොකුවට තව පෝෂණය වෙන්න ඉඩක් නැහැ. ඒකෙන් ගහපු පාර, ඒ ආපු රැල්ල, ඒ ආපු කුඹුරු ටික අපි දැන් ඉවත් කළාමයි දැන් මේ. ඔන්න චුට්ටක් ඉවත් වෙලා. ඉතින් අන්න ඒ වගේ නිකන් ගෙවි යාමක් වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. හිතන්නේ යම් අවස්ථාවක කොච්චර නිකන් රූප දැක්කත් රාගසිතක් ඉන්නේ නැත්තම් ආසාවක් පහළ වෙන්නේ නැත්තම් නේද? දැන් හිතන්න අපි පිරිසුදු වතුර බෝතලයක් අරගෙන හොල්ල හොල්ල ඉන්නවා. දැන් මේකේ මඩ නැත්තම් මොනාක්වත් මේකේ මේ කිලුටු දෙයක් නැත්තම් ඒතර මේක හෙල්ලුවා කියලා මේක කැළඹීමක් වෙන්නේ නැහනේ. ඒක දුර්වර්ණ වෙන්නේ නැහනේ. ඒක මඩ පාටක් වෙන්නේ නැහනේ. මොකද ඒක පිරිසුදුමයි. පිරිසුදු වතුරමයි. ඒ වගේ දැන් රහතන් වහන්සේ උන්වහන්සේගේ හැකියාව ගැන ප්‍රකාශ කරන්නේ මේ ඇහැ අරගෙන ඉන්නවා. ඇහැට নানা ප්‍රකාර රූප පේනවා. හැබැයි හිත ඒකක මිශ්‍ර වෙන්න යන්නේ නැහැලු. හිත ඒකෙන් ගිහිලා කැළඹෙන්න, කෙලෙසෙන්න යන්නේ නැහැලු. මේ රූප පේනවා හැබැයි.
එහෙමයි සම්නාත්. අනේ සමාවෙන් සම්නාත් මාව මේ සුද්ධ කරගන්න ඉසේ මං අහන්නේ. ඒද සම්නාත් හරි. ඒ රහතන් වහන්සේගේ හිතේ ස්වභාවය ඒක හරි. ඒද සම්නාත් මම දැන් උභාසයෙන් අහන්නේ දැන් අපි ඊට මෙහා තේවල් කපනකොට, ඒ කියන්නේ කැපෙනකොට, කපනකොට නෙවෙයි ආශ්‍රව ගෙවිලා තියෙන්න ඕනේ නේද? ඒ සමාධියෙන් එළියට ඇවිල්ලා එතනදී විපස්සනා වඩනකොට ආශ්‍රව වල
ගෙවීමක් තියෙන්න ඕන
නේද මාර්ගඵලයක්
ලබන අවස්ථාවට? ඔව් එහෙම. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් දැන් හිතන්න දැන් අපි මොකක්ද ඒකට කියන්නේ? අපි දැන් ගියපාරක් කතා කරේ සක්කාය දිට්ඨි අනුසයන් ගැන බුදුහාඳුර දේශනා කළා තියෙනවානේ. ඉතින් අනුසයත් කැපිලා තියෙන්න ඕනේ. දැන් හිතන්න සෝතාපන්න මාර්ගයට ඵලලා ඇවිල්ලා ඵලයට පත් වෙනකොට මේ සක්කාය දිට්ඨි අනුසය ප්‍රහාණය වෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් එයාට කියන්න බෑනේ ඵලයට පත් වෙලා කියලා. ආයෙත් ඉතින් සක්කාය දිට්ඨිය පහළ වෙනවා නේද? ආයෙ සක්කාය දිට්ඨියක් පහළ වෙනවනේ. මොකද සක්කාය දිට්ඨිය පහළ වීමේ ප්‍රවණතාවයක් හැකියාවක් තියෙන අනුසය තියෙන තාක්. උන්ට යම් යම්
ඒකයි මං ඒක සම්පූර්ණ සුද්ධ වීමක් එම අවස්ථාවේදී ඒ කියන්නේ විපස් සමාධියෙන්ද විපස්සනාවට ඒ කියන්නේ ධානයෙන් පස්සේ විපස්සනාවට එනකොටත් අතන සම්පූර්ණයෙන්ම සුද්ධ වීමක් වෙන්න ඕන නේද
ස්වාමීන් වහන්සේ? ඔව් එතන ධානයෙන් විපස්සනාවට එන මොහොතේදී කියලා කියන්න බෑ. විපස්සනාව වඩන මොහොතේදී. ඔව් වඩන මොහොතේදී.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී ගොඩාක් වෙලාවට ඔය තාමාශ්‍රව සාමාන්‍ය ගුරුසු විදියට නැති වුණාට ඔය ඉඳ හිට කලාතුරකින් එන ඒකත් ඒක දැක දැක ප්‍රහාණය කිරීමෙන් විතරම දෙතන ආශ්‍රව තපන්න පුළුවන්කම තියෙන නැත්නම් ඒක මානසිකාර කරලා එහෙම ඒ කියන්නේ ඒක දැන අඳුනගෙන ඒකට සූදානම් වෙලා ඒ විදිහටද කියලා පොඩ්ඩක්
දැනගන්න. ඒක තමයි. දැන් අපි දැනගෙන ප්‍රහාණය කරනවා කියන එක දසනා පහතබ්බා. හැබැයි තවත් ක්‍රම බුදුහාඳුරු පෙන්නනවා. දැන් හිතන්න සබ්බාසව සූත්‍රයේදී ක්‍රම හතක් පෙන්නනවානේ. එන අපි හොඳට යම් කිසි ද්වේෂයක් මතුවෙන්න තිබිච්ච අවස්ථාවකදී අපි හොඳට ඉවසීමෙන් කටයුතු කරා. ද්වේෂය පහළ වුණේ නැහැ. ඉතින් ඒකත් එක ක්‍රමයක්. ඊට පස්සේ පෙන්නනවා සංවරා පහතබ්බා. අපි ඇහැ සංවර කරගත්තා. ඇහැ සංවර කරගත්තේ නැත්නම් ඔන්න හිතේ රාගයක් මතුවෙන්න තිබුණා. අපි ඇහැ සංවර කරගත්ත හින්දා ඔන්න රාගෙ මතුන්නේ නැහැ. ඒක තවත් ක්‍රමයක්. ඊට පස්සේ අපි හිතමු ඔන්න විනෝදනා පහතබ්බා. රාගයක් මතු වුණා. හැබැයි අපි ඒක පෝෂණය කරන්න ගියේ නැහැ. ඒකට වහල් වෙන්න ගියේ නැහැ. ඒක ඉමීට බැහැලා යන දුන්නා. අතල්ලා දැම්මා. විනෝදනා පහතබ්බා. ඒක හිත තුල තියාගත්තේ නැහැ. වැඩි කාලයක් තියාගත්තේ නැහැ. දන්නවා මේ සර්පෙක් ඇවිල්ලා ඉන්නේ. ඉක්මනටම ඉවත් කළා දැම්මා. විනෝදනා පහතබ්බා. එනට පරිවර්ජනා පහතබ්බා. දන්නවා මේවා මේ පැත්තට ගියොත් නම් මගේ හිතේ රාගය ඇති වෙන්න පුළුවන්. මේ පිටගලේ ඇසුරු කරන්න ගියොත් රාගය ඇති වෙන්න පුළුවන්. එහෙනම් මම ඇසුරු නොකර ඉන්නවා. මේගොල්ලන්ව වර්ජනය කරනවා. පරිවර්ජනා පහතබ්බා. ඒ තව ක්‍රමයක්. ඊට පස්සේ පරිසේවනා පහතබ්බා. දන්නවා මේ දේවල් භුක්ති විඳිනකොට මේ ආහාර ගන්නකොට මගේ හිතේ කැමැත්තක් පහළ වෙනවා. රාගයක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. කෑදර ගතියක් ඇති වෙනවා. අවිතා ඒ නිසා ටිකක් නුවණ පාවිච්චි කරනවා. එතෙන්දී මම ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා. පොඩ්ඩක් මේකේ මේවා පරිහරණය කරන්න හේතු ටිකක් හොයලා බලනවා. ටිකක් නුවණින් යුක්තව ඒවා පරිහරණය කරනවා. එතකොටත් අන්න ඊට අදාළ කෙලෙස් පහළ නොවි ඔන්න යන්න යනවා. නෑ ඒ කියන්නේ ඇත්තටම අපි මේ කෙලෙස් වලට තැනක් නොදී ඉන්නවා. කෙලෙස් මතුවෙන්නවත් අවස්ථාවක් නොදී ඉන්නවා. ඒක මේ පයින් පාගෙන නෙමෙයි නුවණින් ඉදිරිපත් වෙන යම්සි රටාවක් හරහා ඒක මතුවෙන නොදී ඉන්නවා. ඉතින් එතකොට පේන්න තියෙනවා මේ කියන්නේ ආශ්‍රව ප්‍රහාණයට බුදුහාඳුරෝ කියන්නේ ලොකු ප්‍රතිපදාවක් දීලා තියෙනවා. දසනා පහතබ්බා කියන එකේ 6න් එකක් නැත්නම් 7න් එකක් නේද? එතකොට සෑහෙන සෑහෙන එක නේ.
පැහැදිලි සංඝාංශ. එතකොට අර ඒක ගොඩක් වෙලෙට එතනදී එතන ආශ්‍රවවලට මූලිකව අපි යොමු වෙනකොට ඒකට අර දැනගෙන යන ගමනකදී තමයි එතන ගොඩක් තපා ගන්න පහසු වෙන්නේ නේ සමහරව.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපි නිකන් අර කිසිම අවබෝධයක් නැතුව ඉඳද්දී මේ ඒක කැපේ කියලා කියන්න බෑ. නමුත් හොඳට නුවණින් බලාගෙන ටිකක් ඉන්නවා නම් මේ මේ එතන ඒක කපා ගන්න තියෙන හැකියාව වැඩි කියන්න පුළුවන්.
බොහොම පැහැදිලි සමනස ඒක තමයි ගැටලුව. උභාන්සයට පින් සිද්ධ වෙනවා නිකුත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සමනහන්ද.
හොඳයි හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි සිල් දනා එකතු වෙලා ධර්මදේශනාවකට අහුම්කන් දුන්න ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.